තව මේ ප්‍රශ්නය තියෙනවා. අනන්ත ලක්ෂණ සූත්‍රය, අනත් ලක්ෂණ, අනත් ලක්ෂණ සූත්‍රය පහදලා දෙන්න කියලා කියන්නේ. මේකෙ මොකුත් නෑ, අනත්තයි කියන්නේ. ඒ චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජිහ්වා අනත්තා, රසා අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා දිග මේ ටික තමයි විග්‍රහ කරන්නේ. ඇස අනත්ත වෙන හැටි. යමක් අනිච්ච නම් ඒක දුකද සැපද? මේ විදිහට බුදුරජාණන් වහන්සේ අහනවා. හැබැයි ඉතින් අනිච්ච නම් කියනකොට ස්ථිර නැහැනම් කියලා තමයි අද අදහස ගන්නෙ. බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඊට වඩා ගැඹුරු අදහසක් ඔය අනිච්ච කියන වචනේ. අට්ටි යති හරායති jigucchati කියන ආකාර තුනකින් නෙවෙයි මේ අහන්නේ. අන්න ඒකටයි අනිච්ච කිව්වේ. පෙළෙනවා. අට්ටි යති මොනවෙන්ද පෙළෙන්නේ? විවිධාකාර හේතුන්ගෙන් මේ කය පෙළෙනවා. සීතලෙන් පෙළෙනවා, උස්නේම් පෙළෙනවා, බලගින්නේම් පෙළෙනවා, පිපාසයෙන් පෙළෙනවා, විවිධ ලෙඩ රෝග වලින් පෙළෙනවා, අනික් අයගෙන් කෙරෙන්නා වූ ගැලහුන් නිନ୍ଦා වලින් පෙළෙනවා, ඒ වගේම විවිධාකාර කම්කටොළු වලින් පෙළෙනවා, ඒ වගේම යම් ආකාරයකින් ඇතිවෙන විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙනවා. පෙළෙන්නේ නැති වෙලාවක් හොයන්න නැහැ. ඒ පිළින එක අපි අත්හැරලා ඒ ගැන හිතන්නේ නැතුව අපි මොනවා හරි සුන්දර දෙයක් ගැන කොච්චර හරි හිතන්න බලනවා. එහෙම හිත හිතාර පිළින එක යටපත් කරලා හිටන් අරකම උස්සා ගන්නවා කොච්චර හරි. අට්ටියේදී කියන தත්ත්වය යලි යලි සිහි වෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාවම කොට නැగి නැగి අරක වහනවා. ඒසා ඒක නිතර සිහි කරන්න ඕනේ. මේ කය හොඳ එකක් නෙමෙයිනේ, කොහොමද හොඳයි කියලා ගන්නෙ? මේකෙන් සැප විඳින සූසු ස්ථානයක් හැටියට ගන්න කොහොමද මේක? සැප ලබන්න සූසු උපකරණයක්ද නැද්ද? මේ જાතියෙන් පෙළෙන එකක් අරගෙන මනවඩන රූප විඳින්න, මනවඩන ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඳින්න, ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න මේක වටිනවද? මේ පෙළෙන එකක් හැම වෙලෙම දහසක් ආදීන වලින් පෙළෙන එකක් අරගන්න වටින එකක් නෙමෙයි ඉන්නේ කියලා දකින්න ඕනේ. තවදුරටත් හිතෙනවා නම් ඒක එහෙම ගන්න ඕනේ කියලා ලැජ්ජා විය යුතු දෙයක් බව තේරුම් ගන්න ඕනේ. හරායිති. ඒ වගේ මේක මේ මොනවෙන් හැදිච්ච එකද බලපුවාම මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මිසක් දුර්ගන්ධය දෙන්නා වූ අපවිත්‍ර ද්‍රව්‍යයෙන් හැදිච්ච එකක් මිසක් වෙන හොඳ එකක් නැහැ කියලා දකින්න ඕනේ. මෙන්න මෙහෙම දැක්කහම මේ ශාරීරියේ මුල් කරගෙන තමයි මේ විස්තරය කියන්නේ. අනත්ත බව විග්‍රහ කරන්නේ මුළු ලෝකෙම තියෙනවා එකතු වෙලා හැදිච්ච ආධ්‍යාත්මික නැත්නම් මේ ලෝකයක් තමයි මේ ශරීරයක්. ශරීරය නැමැති ලෝකේ තමයි දැනගන්න කියලා පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරන්න ප්‍රධාන වශයෙන්. එදා මේ ශරීරය නැමැති ලෝකය මෙන්න මේ ආකාරයෙන් අනිච්ච බව තෝරා ගන්න ඕනේ. අට්ටි යති හරායති jigucchati පෙළෙනවා. මේක හොඳයි කියලා ගන්නවලා ලැජ්ජා හිතෙන වැඩක්, ලැජ්ජා විය යුතු දෙයක් නිතර හිතන්න ඕනේ. මේක මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මේ හැඩවල තිබුණාට ප්‍රියයි මනාපයි කියලා ගන්න කෝකද හොඳ එක? මේ ආදි වශයෙන් නිතර හිතන්න පුරුදු වෙන්න කියනවා. ඕකට කියනවා අනිච්ච දකින්නවා. ඔන්න ඕක දැක්කට පස්සේ තමයි යහන්නේ මන්නේ මේකයි නිච්චද අනිච්චද, එහෙනම් මේ ඇස නිච්චද අනිච්චද? ඔන්න ඔය අර්ථයෙන් කියනවා අනිච්චයි ස්වාමීනි. එතකොට අහනවා යමක් අනිච්ච නම් ඒක දුකද සැපද? ඉතින් මෙච්චර පෙළෙද්දි කොහොමද සැප වෙන්නේ? පෙළෙනේවා දුකමනේ ඔක්කොම පැහැදිලිවම ඥානගෝචර නිසා දුකයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. එතන බුදුරන් වහන්සේ අහනවා අනිච්ච නම් විපරිණාමයේ ධර්මයක් නම් ඒ කිව්වේ වෙනස් වෙනවාට කියන්නේ පරිණාමයේ. මෙතන කියන්නේ විපරිණාම. පරිණාමයයි විපරිණාමයයි කියන්නේ අදහස් දෙකක්. මේක තෝරා ගන්න ඕනේ. විපරිණාම ධර්ම මොනවද? විපරිණාම කියලා අර්ථය විග්‍රහ කරලා තියෙන්නේ යම් කිසි වෙනස් වීමක් නිසා තමන්ට තැවෙන්න වෙනවා නම්, අර අනිච්ච වෙන්න වෙනවා නම්, ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව විදිහට අනේ මට වෙච්ච දෙයක් අනේ මං කොහොම හිටව ඇඟදමි, අනේ මේ කොච්චර හයි හත්තිය තිබුණ කයදමි, දැන් වෙනස් වෙලා ගිහින් මට හරි ප්‍රශ්නෙනේ උනේ. අන්න තැවෙනේවා, වෙනස් වීමෙන් තැවෙන්න වෙනේවා. මෙන්න මේ තැවීම සහගත වෙනස් වීම වලට කියනවා විපරිණාම, වෙනස් වීමට කියනවා පරිණාම. පරිණාම දුක නෙමේ බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වේ විපරිණාම දුක්ඛය. ඔය වචන වල අර්ථ හොඳට තෝරාගත්තාමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඔවා වැහිලා තියෙන්නේ. එහෙනම් හොඳින් තෝරා ගන්න ඕනේ විපරිණාමයි පරිණාමයි දෙකක්. අද කියන්නේ වෙනස් වීමේ දුක කියලා පරිණාම දුකක් විපරිණාම දුකට. ඉතින් බුදුරන් වහන්සේ විපරිණාම කිව්වේ ඔන්න ඔය අර්ථයෙන්. ඇති වෙන වෙනස් වීම තමයි සිසි එකක් කැමති එකක් නෙමෙයි. නමුත් ඒ ආකාරයෙන් වෙනස් වෙලා හිටන් ගිහිල්ලා තමන් අකමැති ව්‍යාධියට අකමැති වන්නා වූ මරණයටම පත් වෙනකන් ඔය ඇති වෙන එකට කියනවා විපරිණාම ධර්ම. මෙන්න මේ නිසා ආනවා අනිත්‍ය නම් විපරිණාම සහගත නම් දුක නම් මම කියන්න මගේ ආත්මය කියලා බදන්න වටිනා දෙයක් හොතන තියෙනවද? හරවත් දෙයක් තියෙනවද? ඔය හිතා ඉන්න හරි ඕකේ තියෙනවද කයි? හිතලා වරන්න කියලා පෙන්නනවා. පෙන්නපුවාම දකින්නවා, නුවණින් දකින්නවා. ඇත්ත වශයෙන්ම අනිච්ච වූ විපරිණාමයට පත්වෙන්නා වූ දුක්ඛ වූ මේ කයක මොනවා හොඳයි කියලා ගන්නද? මොනවා හරයක් තියෙනවා කියලා ගන්නද? කාටද හරයක් තියෙන කයක් අහු වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ? ඔය මුලින් පටන්ගෙන ඕකෙන් ආරම්භ වුණාට පස්සේ ලෝක සත්‍ය අධික විදිහට ආසා කරන කයේ ස්වභාවය මෙහෙම දැක්කහම කයට තියෙන ආසාව විදිලා ගියාට පස්සේ අර පුංචි පුංචි දේවල් වල තියෙන බාහිර දේට තියෙන ආසාව නිකම්ම විදිලා ඉවරයි. ඒ නිසා තමයි පළමුවම මේ ටික බලන්න කියලා පෙන්නුවේ. එහෙනම් මෙන්න මේ අර්ථයෙන් දැක්කල පස්සේ අහනවා, දැන් ඇහැගෙන මොකද උඹලට හිතෙන්නේ? අන් දැන් අර්ථයෙන් අනත්ත බව දැක්කල පස්සේ ඥානෙ පහළ වෙනවා. දර්ශනඥානෙ ලැබිලා අනත්තයි අනත්තං අසාර කට්ඨේ නාති. අසාර අර්ථයෙන් අනත්තයි කියන්නේ. එහෙනම් ඇහැ අසාරයි අනත්තයි. ඇහැට ගෝචරෙන් රූප සාරද? සාරවත් රූපයක් හම්බුණා නම් මෙච්චර කල් හම්බෙලා තියෙන්න එපා. දැන් ඉතින් හිතන්න පුරුදු වෙනවා. ඇසේ අනුසාරයෙන් ලෝකෙ වයින්නවා. මේ ඇස වාගේ වෙන රූපයක්. මේ රූප හොයන්නමයි මේ ඇහැ හදාගත්තේ. මනවලන රූප හොයන්න මේ පස්සේ ගිහිලා මොකද්ද හම්බ වුනේ? මනවලන ඒවා හොයන්න ගිහිලා කෙලවරක් නැති අනිත්‍ය අප්‍රිය රූපමයි ගුදුරු වෙන්න පටන් ගත්තේ. ඒ වටේ ගෝචර වෙන්න සිද්ධ වුණා. දැන් මේක දකින්න ඕනේ. අන්න දකින්නට මොකද වෙන්නේ? මෙන්න මේකෙනි චක්කුන් අනත්තා කියන්නේ. මෙන්න මේ හේතුවනේ රූපං අනත්තා කියන්නේ. තේරෙන්න වටන් ගන්නවා. අන්න දැක්කල පස්සේ මොකද කරන්නේ? දැන් ධර්මයේ හැටියට දැකලා අර්ථවත් දැකලා ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ ඔන්න ඔතන සිද්ධ වෙනවා. දැන් වචනේ නිකන් කිව්වට වචනේ විතර සීමා වෙලා නැහැ. අර්ථය අවබෝධ වෙලා චක්කුං අනත්තා කියනකොටම චක්කුං අනත්තං රූපං අනත්තං අනත්ත කියන වචනේ අර්ථය චක්කු රූප කියන දෙකේ හැදි තේරෙනවා. සෝතං අනත්තං සද්දෝ අනත්තා. සෝතත් අනත්තයි කියනවා කියන කනත් අනත්තයි කියලා දකින්නවා විදියට. කන්ට ගෝචරන ශබ්ද තුල ස්වභාවයත් මෙහෙමයි කියලා දකින්නවා. දැකලා හිටන් දුටු දහම් සිහි කරනවා. බුදුරයන් වහන්සේ දේශනා කළේ නිවන් දකින්න නුදුටු දහම් සිහි කරන්න නෙමෙයි, දුටු දහම් සිහි කරන්න. දුටු දහම් සිහි කරනකොට යලි යලි සිහි කරනකොට මාර්ගය වැඩෙනවා. දුටු දහම් නැතුව නම් නිවන් දකින්න බෑ. ඉස්සෙල්ලා දුටු දහම තියෙන්න ඕනේ. දහම් දකින්නවා කියන්නේ දහම් මත පහළ වුණා, හේවත් සෝතාපන්න වුණා. එතනින් පස්සේ මාර්ගය වඩන ඉතුරු ටික තියෙන්නේ. භාවනා පහතබ්බ වෙන්නේ එතකොට. ඒ ටික කරගෙන නැතුව කොච්චර චක්කුන් අනත්තං රූපං අනත්තං කිව්වත් මොකක් කිව්වද කියලා මතක නැහැ. ටිකක් වෙලා යනකොට එක නිඳ ගිහිල්ලා වචන ටිකක් කියන නිඳ ගිහිල්ලා
එන වචන ටික කිය කිය හිටියා මුකුත් ආස්වාදයක් හරියක් දැනෙන්නේ නැහැ. මොකද අවබෝධයේ හේතු වෙන එහි අර්ථය හරියට වැටහුන්නේ නැත්නම් ටිකක් වෙලා ඉන්න මොක හරි වෙන කල්පනාවක ටිකක් වෙලා ඉන්න චක්කුන් අනත්තං රූපං අනත්ත හරි ලස්සන කාර්ය කරේ මලත් ඔය එකක් ගන්න තිබුණා. මම නෝනා තියාගෙන යන්නේ මෙහෙමනේ. දුවත් පුතත් තියාගෙන පිටිපස්සේ යන්නේ මෙහෙමනේ. පටන් ගත්ත චක්කුන් අනත්තා ටිකක් වෙලා යනකොට කාර්යක යන හැටි මතක් වෙනවා. මොකද්ද උනේ? අනත්ත හරියට දැක්කනම් කාර්යක නෙමේ ප්ලේන් එකක් ගෙනත් ඉවත් ඔක යන්න හිතෙනවද? ගන්න හරයක් නැහැ. ධර්මාබෝධයක් ඇති කෙනෙක් ඕනේ භාවනා පහතබ්බ කරන්න. එහෙනම් පළමු අවබෝධය ඇති කරගන්න බණහලා හොඳින් අහලා තේරුම් ගන්න අවධානින් යුත්ව මේ චක්කුන් අනත්තා කියන්නේ මේකයි, රූපං අනත්තා කියන්නේ මේකයි කියලා ඉස්සර අසාරත්වයේ දකින්න හේතු ඇතුව දැකලා ඥාන සම්පේත්ව දැක්කට පස්සේ සෝවාන් මාර්ගඥානෙ පහළ වෙයි. පූර්ව භාගන වන ඉස්සෙල්ලා ලැබෙනවා විදිහට වහනකොට බලනකොට ඒක වැඩිලා වැඩිලා හිටන් කොයි මොහොතක හරි මාර්ගඥානෙ ආපු ඊළඟ සෝතාපන්න ඵලයේ ලැබෙයි. ඊට පස්සේ කවුරුවා කියා දෙන්න දෙයක් නෑ. අනත්ත කියන්නේ මොකද? අනත්තා කියනට අනේ අසාරයිනේ කියලා වැටහිලා ඉවරයි. ඊට පස්සේ හැපිලිබඳ යලි යලි දුටු දහම් සිහි කරලා වඩනවා, යලි යලි ආවර්ජනා කරනවා. එතකොට මොකද වෙන්නේ? යම් කාමරාගයක් යම් ව්‍යාපාදයක් තිබුණා නම් මොනවට ඇලෙනවද, මොනවට ගැටෙනවද, මොන හරියක් ඇති දෙයක්ද? වැඩක් නැහෙනි. ප්‍රඥාව පහරිලා ඇලීම් ගැටීම් දෙක දුර වෙලා යන්න පටන් ගනි. තමන්ටම තේරෙයි පෙරමට මෙහෙම ඇලීමක් ගැටීමක් තිබුණා මේ වස්තුන් කෙරෙහි. දැන් කෝ ඒවා? දැන් මට කොච්චර ඒවා ඉවත් වෙලාද? හේතු ඇතුව දකි. දැක්කහම දැනගන්න කවුරු මොනවා කිව්වත් කාමරාග පිටික යථාර්ථයෙන් දැකලා තුනී වුණා නම් ඒ ප්‍රඥාවෙන් දැකපු එකයි වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් තමන්ටම අත්දකින්න පුළුවන් අවස්ථාවක් හම්බේ යෝගර කියන සකෘදාගාමි ඵලය. මේවා හරිය හොඳයි වටිනවා කියලා ගන්න ඇලීම් වශයෙන් ගන්න වටිනා දේවල් නෙමෙයි කොහොමත් කියලා. ඒ හිත වැඩිලා කිසිම අවස්ථාවක පැතීමක් නැති අනේ මට වැඩක් නැහැ මේ කොච්චර ලස්සන දේ වුණත් කොච්චර සාරවත් කිව්වත් මිනිස්සු හිතාගෙන හිටියට අසාර දෙකින් මට ඇති වැඩේ මොකද්ද? මේ තියෙන අවශ්‍ය කියන මැරෙනකම් ප්‍රයෝජන ගන්න යමක් ඇත්නම් ඒ ප්‍රයෝජන ගන්නවා මිසක් මෙව්ව වෙන මගේ කියලා අල්ලගන්න මට ඇති හරයක් නැහැ ඕකේ. ඔන්නෝම Tamanටම වැටෙන දවසක් එයි. දැක්කහම Tamanට තේරෙයි ඇලීම කවදාවත් Tamanට හිත ඇලීමට යන්නේ ප්‍රධාන කරන්නේ. ගැටින අවස්ථාවට කවදාවත් තැන ප්‍රධාන වෙලා යන්නේ නැහැ. යන්තම් ගුඩි වික්ෂිප්තභාවයක් ඇති වෙලා හිටන් එහෙම ලිහිලෑයි. Tamanට වෙනස තේරෙයි. එදාට දැනගන්න කාමරාගයි පටිගයි දෙක ඉවර වෙලා අනාගාමි වෙලා කියලා දැනගන්න පුළුවන්. යම් දවසක සියල්ල සියලු ආකාරයෙන් බැලීම් බැගැටීම් සම්පූර්ණ ඉවර නම් අර කියන මැනී මානකාරකම් ඔක්කොම බිඳුවටම බැහැලා ඉවරටම ඉවර නම් මේ ජීවිතයේ පිළිබඳව අවසාන මොහොතක් ඇවිදින් ආවත් කිසිම චකිතයක් නැතුව මේකේ අවසානයේ විමුක්තිය කියලා දැනසෙන මානසිකත්වය පූර්ණ වුණා නම් එදාට දැනගන්න අරිහත්වේ කවුරු කිව්වත් අහන්න ඕනේ නැහැ. මේ වාරි මාර්ගයන්ගේ ඵලය ලැබෙන ක්‍රමයේ තේරුම් ගන්න. අරගෙන වෙලා හිට මේ වඩන්න මේ මාර්ගයේ. එතන සමන්තම තේරෙයි මේ ආර්ය ධර්මයේ වැටෙන ආකාරයේ. මේකේ බණ ඉගෙන ගන්න එහෙම දෙයක් නැහැ. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ ওই විදිහට තේරුම් මරින්න බලන්න පුරුදු වෙන්න. ඇසේ ස්වභාවය පිළෙන හැටි ඒ පිළෙන ලක්ෂණේ නිසා ඒක වටිනවයි කියලා ගන්න මහා ලැජ්ජාව යුතු දෙයක් එහෙම හිතන්නත් වටිනකම් නෙමෙයි කියලා තමන්ටම තේරෙයි. අට්ටියේති හරායති මේ මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මිසක් මේක මොකද්ද ගන්න තියෙන හරේ? මේක කුණු වෙලා යන එකක්. මේ ඇස් ගුලිය කියන්නේ මේක මාංශ පේශියක් නෙවෙයි මුල් කරගෙන හැටගත්ත දෙයක්. මේක පැත්තක තිබුණොත් ඒකාන්තයෙන් යම් දවසක මේකේ කුණු වීමත් උරුමයි. දවස ගානේ කුණු වෙනවා ටික ටික. පේන්නේ නැහැ ඒක හොදන හින්දා. නමුත් ඔහම ගිහිල්ලා ඉතින් ඔය නැවත පෝෂණය වීමක් නැති ජීවේ ඉවත් වෙන මොහොතක් ඒකාන්තයෙන් යම් දවසක මේ ඇහැට එනවා. ඒ කියන්නේ මරණයත් එක්කලා. ඊට පස්සේ මොකද වෙන්නේ?
දවසයි දෙකයි බලායින් දැඩි කුණු වෙලා පණුවන් ගහලා ඉවර ජරා වෙලා ඊට පස්සේ මොකක් වෙනවද බලපුවාම මෙහි වතුර ටිකක් තිබුණා නම් වතුර තියෙන පැත්තකට වාස්ප වෙලා හරියයි එක්ක කුණු ජරාවත් එක වැක්කිරලා හරියයි ඒතර ඒ වගේ මේක උෂ්ණයක් තිබුණා නම් මේක උෂ්ණේ පිට වෙලා උෂ්ණේ පැත්තට යයි මේකේ වායුවක් තිබුණා නම් පෙන බුබුලු දතා මේ පෙන දතා කුණු වෙවි යනකොට ගිහින් වාතයට ගතු වෙයි මේක කුණු වෙලා වැක්කේලා පොළොට උරා ගත්තාම යම් පස් වෙලා යන කුණසක් ඇත්නම් ඒක පස් වෙයි ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු හතරනේ තව මොකද ඉතුරු වෙන්න තිබුණේ නැහැ කියලා මෙහෙම දකි අන්හිම හිතන්න පුරුදු වෙන්න ඕනේ එතකොට ලස්සන ඇස් දෙක තිගටි ඇස් දෙක හරි ලස්සනයි අනේ මට අල්ල ගන්න නැන්නම් ඔක්කොම කුණු ගොඩ ඉවරයි මොනතරම් හිස් දෙයක්ද මොනතරම් මුලා සහගත හිතවිලිද කියලා තමන්ට වැටහෙන දවසක් කි. එදාට ඒ මුලාවෙන් මිදුනහම තමන්ටම දැනේ ශාන්තිය. කෝ දැන් ඉස්සර වාගේ වික්ෂිප්තතාවය. කෝ දැන් ඒ ඇලි ඇලි පස්සේ යන මානසිකත්වය. අරමුණු පස්සේ හවා යන ගැටෙන මානසිකත්වය කෝ දැන්. ඒවා ඔක්කොම අහක් වුණාට පස්සේ දකින්න ශාන්ත වූ නිවිස නැසීම තමන්ටම අදකින්න පුළුවන්. මේ ආකාරයෙන් දකින්න පුරුදු වෙන්න කලයි ගැනත් එහෙම බලන්න. නාසී දිවකය මන කියන ඔක්කොම ගැන බලන්න ඕනේ. මන පිළිබඳව බලන එක හරි අමාරුයි. මොකද හේතුව අනාදි සංසාරයේ පටන් ගෙන සත්වයා ආත්ම දෘෂ්ටියකින් බැඳගෙන ආවා වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධයන්ගේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්වයාට මේ කය ගැන බලන එක අමාරුයි. ඇත්ත වශයෙන් හරියට බැලුවොත් මොකද එහෙම කියන්නේ මේ කය යම් කිසි හැඩරුවකින් අවුරුදු ගණනක් 10ක් 15ක් 20ක් 30ක් 50ක් 60ක් 60 70ක් හරි පේන්න තියෙන එකක් තියෙනවා විනාස වෙලා ගියත් ඉන්නවනේ තව කියලා හිතන් හැගෙනවා මේ හිත ගැන හිතලා බැලුවොත් එහෙම ඇහිපිය මොහොතක්වත් එකාකාරව පවතින එකක් නැති බව පේන්න ඕනේ එනා හිත කියන එක යථාර්ථය දැක්කනම් ගත තරංවත් පවතින එකක් නෙමෙයිනේ හිත කියන්නේ කියලා දකිනවා. ඒ ඒ ස්පර්ශ මොහොතේ ඒ ඒ දැනීම පහළ වෙනවා. ඒ ස්පර්ශ මොහොතේ ඉක්ම යාමත් එක ඒ දැනීමත් ඉවරයි. තවත් යමක් ස්පර්ශ කරගුවාම ඊට අනුව දැනීමක් පහළ වෙනවා. ඒ ස්පර්ශයේ ඉක්ම යාමත් එක ඒ දැනීමත් ඉවරයි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් නේද මේ හිත කියලා හැදිලා තියෙන්නේ. ඉස්සෙල්ලා කරපු ස්පර්ශයක් නැවත වාරයක් ඒ ස්පර්ශේ නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. තව එකක් හදාගෙන ගොඩ නගාගෙන භුක්ති විඳින්න යනවා මිස. එහෙනම් මේ සිත් කියන්නේ ක්ෂණ වැලක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගෙන බිඳි බිඳි යනවා. මෙන්න මේ යන වැලකට තමයි මේ අපි හිත කියලා හදාගෙන හිටන් මේ බැඳිලා ඉන්නේ කියලා. යථාර්ථයෙන් දැක්ක දාට දකින්නවා එහෙනම් මේකත් අනිත්‍යයිනේ. මොකක් නිසාද ඉතිරි නැති කතාවෙන් නෙමෙයි. අපි බලාපොරොත්තුනේ මේ හිත හදාගෙන මොනවද ප්‍රියමනාපේව හොයන්නේ කොහො හම්බෙච්ච ප්‍රියමනාපේ මොකද්ද සිද්ධ වුනේ අපිට පිළීම නම් ගිරද් දුන්නා ඉක්ම ගියා ආයි පෙලෙනවා පෙලෙනකොට ආයි හොයා පස්සෙන් දුවනවා ආයි අර උණක් අල්ලා ගන්නවා අල්ලන්න වෙලාවක් නැහැ ගෙවිල යනවා ඒකත් ඉක්ම ගියා තවත් අසහනෙන් පෙලෙනවා ආයි බලන්න දුවනවා බලන බලන එක ඉක්ම යනවා අසහනයෙන් පෙළෙනවා නැවත නැවත ආවර්ජනා කරනවා මොහොතක් ගානේ හිත අසහනයෙන් පෙළෙනවනේ ඇහැ නිසා බැලුවේ නැති නිසා පේන්නේ නැහැ හිතේ හැටි සද්දයක් ඇහෙනවා ආනහන සද්දේ ඒ ඒ මොහොතේ බිඳිලා යනවා හිතත් එක්කලාම මොකද්ද වුනේ හොඳයි කියලා අල්ලන්න හැදුවේ අල්ලගන්න බෑනේ ආයිත් අහන්න නැත්නම් අහන්න නැත්නම් පෙලෙනවා පිළිපිලි අහන්න හොයනවා වේදි වේදි පෙලෙනවා හිත නිසා සද්දේ නිසා කන නිසා හිත පිළිපිලි දුවනවා ඒ පස්සේ හදනවා හිතක් ගෙවි ගෙවි යනවා පිළීම නම් විද්‍යාමානයි පෙලෙන නිසා අනිච්චයි කිව්වා හිතත් අන්න එහෙම දකින්න ඕනේ ඒක එහෙනම් පෙලෙන එක දුකක් බව දකින්න ඕනේ පෙළෙන එක සුවයක් නෙවෙයි. ඒ අකමැති තත්ත්වයන්ට වෙනස් වෙලා යන එකක් තියෙනවා නම් ඒකත් විපරිණාමයි. ඒකක් දකින්න ඕනේ. එහෙනම් හිත කියලා කියන්නේ මෙන්න මේ ಜಾති හටගන්න එකක් නම් මනෝ අනිච්චා. ඒකේ ගෝචර කරගත්ත යම් තාහ ධර්මය ඇද්ද ඒවත් ওই විදිහමයි. එහෙනම් මනෝ අනත්තා ධම්මා අනත්තාති. ඔන්න ওই විදිහට දැකලා දැකලා හුරු වෙලා ඉස්සෙල්ලා වනහලා තේරුම් අරගෙන ඉතින් වඩන්න පටන් ගන්නවා.
චක්කුං අනත්තං රූපං අනත්තං සෝතං අනත්තං සද්දෝ අනත්තා ගානං අනත්තං ගන්ධෝ අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති.
ආයි පටන් ගන්න. ඉතින් ඔහොම පුරුදු කරගත්තාම නිකන් වැඩුවා නෙමෙයි, අර්ථයේ තෝරාගෙන අලි අලි ආවර්ජනා කරනකොට අනත්ත ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අනත්ත ලක්ෂණේ වටහා ගන්න සූත්‍රයට කියනවා අනත්ත ලක්ෂණ සූත්‍රේ. ওই සූත්‍රේ වහගත්තොත් නම් බෑ, සූත්‍රේ විවෘත කළා ওই සූත්‍රයට අනුකූලව අනත්ත ලක්ෂණේ බලන්න පුරුදු වෙන්න ඕනේ.